Honorable Ranjit Matumbandara, you have 13 minutes.
How many minutes?
13 minutes.
Ganyoja Karaka Sabahapatumani, Didas Visiatra Ayave Diripat Karnakota, Janadi Pativaria, Mudalamativaria Vidiata, Surangana Loki Kindagana, Janata Avata Surangana Loki and Mevu. Apitahan Venoa, Itumagi Aurudake Kahamar Kali, Mirati Janata of Jivat and Akari. Sankhya Lake and Ehat Mehat Vilayati Loka Bankuai Jatyantara Sangvidhanaya Kiyenawa Thunvela Kaapu Janathawagen Ada Develak Ekavelak Kanawa 60%. Lama Mandapochane Wedi Vela Kohomada Meka Sarthaka Vela Thiyenne Laksha Hayaka Viduliya Kapala Rohanwala Awashya Behet Tika Naha Goviyata Ona Pora tika ganna Goviya Vishala mudalak waya karana. E vitarak nemei weevalda milak ganna vidiyak ne. Deevarayata muhuda yanna petrol tika laamu tel tika ganna vidiyak ne. Rata kadaya wedla. Api eka nisa tamai kiwe janadhipathiwaryage asarthaka palanayak kiyala. Andupakshi, Matiamaturu Katagara, Dikiranikam maker, Aluteng Padicha, Evagi, Apime Aurudi Kamarmi or Karaki. How the mayor at a Bangalore curry? Make us see at this Saturday now. If I can see a Panaska and a class with Adamai, may rat a Bangalore curry and a Hamadi Tataisu. May rat a Andui Gaja Miturant. Baduka pannone kiyala athissu eegulle. Pora ipa kaabanika pora gawata yannone kiyala athissu eegulle. Me rate hama deeta mathu ussalada aluthen ipadichcha kattiya wage kiyenawa. Me ahawa mekata wak kiyanna kawuda? Man me rate swadhina adhikaranayata ape gauruwa sthitiye pirinamanawa samagi jana balavege vidiyata ape samagi jana balavedi Urtia Vedi in Lasuela Nadua Gonukarape Samagi Janabalvegi Niti Chaman Lati Janadi Patiniti Nupul Jaisuri Atrukandaim Ape Samagi Janabalvegi Kutia di Kari Manli Sabika Acharya My Mendis met to my Tilkandaim Say Stadi Karni Tindu at Dilatinoa Merata Bankolot Karan make a Wagaki unknown Gotabe Rajabaksa Mahinda Rajabaksa Basil Rajabaksa Mahabanko Adipati Ritabu PB Jaisund Rajit Nuat Kabral WD Lakshman Lekamaruidi Isar article in a Merate Stress Sadikarni Tindu Kalatino Merata Bankolot Kare Haval Ape Ratumitro Yagola Kataka no Urdu Hatta Hatraget. May Aurdu Hatta Hatari Merate Arctic Vardeneve Rinona and Avastatuna Dasamse Hattaiki Sri Lanka Nidhas Pakshapalni Ibdidaseke Podujana Peramune Podu Peramune Palni Didasiki Podujana Peramune Palni In a May Rata Vatnanang Rata Vatnanam Wagaki unknown. May other Pete Wardline Sri Lanka Nidhas Pakshim Pavatina Kanda and Makilama Pahati Lukin. May not a Yuga Degati Palavini Yuga, Tamai Anu Hatra Hatali Satanu Hatra Yuga. May Yuga Tamai Merate Wamunu Hedwe Merate Karma Antapura Hedwe Apanayana Kalapa Hedwe Angulum Karma Antasala Hedwe. Karmanta diunune, Krishkarmanta diunune Adyapane diunune Palavin yugi Apianu hatare Apenaiko meratabara denakuta Apita ape adaim tibba Deshi adaim Siata visa ධනදේශය නිෂ්පාදනය ණය සියල්ල හරියට ගෙවාගෙන ගියා. තිබ්බේ නැහැ එතන හිග. රටේ ආර්ථිකය හොඳට ගියා. ජනතාවගේ ජීවන මට්ටම හොඳට ගියා. දෙවෙනි යුගයේ තමයි 94 2023 යුගයේ. අවුරුදු 29ක් අපේ ජනාධිපතිවරයෙක් හිටියේ නැහැ මේ රටේ. ඒ අවුරුදු 29න් අවුරුදු 6ක් විතරක් අපි ආණ්ඩුව පාලනය කරා. එහෙනම් මේ රට කඩා වැටීමට වග කියන්න ඕන පොදු ජන පෙරමුණත් ඒකෙන් හිට ඉස්සලා හිටපු උදවියක්. මේකට අපේ පක්ෂවක් කියන්න ඕනේ. මේ රට මංකොලොත් රටක් විදියට ආර්ථික වර්ධනය ඍණ 11.8ක් වෙන්න මේ රට පාලනය කරේ මේ උදවිය කියලා කියනවා. ණය ගත්තා. ණය අරන් මොනවද කරේ? ණය අරන් ප්‍රතිලාභ නොවන සාර්ථක නොවන ව්‍යාපෘති වලට වියදම් කරා. රාජ්‍ය ණය හම්බන්තොට වරායට, ගුවන්තොට පොළට, නෙළුම් කුළුණ්ඩ සම්මන්ත්‍රණ ශාලාවට. මේ වගේ ව්‍යාපෘති කීපයක. පාරවල් හදද්දී 1-4 ගුණයක් ඇස්සමේන්තු කළා. විශාල වශයෙන් ඒවයි කොමිස් ගත්ත. මේක නිසා තමයි මේ රට බංකොලොත් උනේ. ඒකට වග කියන්න ඕන මේ රට පාලනය කරපු 94න් පස්සේ පාලනය කරපු උදවිය. ඒකට වග කියන්න ඕන අද පොදු ජන පෙරමුණේ ඉන්න උදවියගේ නායකයෝ දැන් කියන රාජ්‍ය සේවය වැඩි කිය. 94 මේ රට බාර දෙනකොට රාජ්‍ය සේවයේ හිටියේ 108ක් විතර. 2015 අපි ගන්නකොට රාජ්‍ය සේවයේ 114ක්. රටේ ආදායමෙන් වැඩි කොටසක් කරනවා පඩි ගෙවන්නයි, පෙන්ෂන් ගෙවන්නයි. දැන් රජයේ සේවකයෝ ගැන දුක හිතිලා දැන් කියන පඩි වැඩි කරනවා. 10,000 අයවැයෙන් වැඩි කරන්නේ 2024 පඩි හැබැයි වැඩි කරන්නේ අප්‍රේල් මාසේ ඉඳලා. අප්‍රේල් මාසෙන් පස්සේ. හැබැයි මැතිවරණයේ තියෙනවා ඔක්තෝබර් මාසෙ ඉස්සෙල්ලා. හික ගෙවන්නේ ඔක්තෝබර් මාසෙන් පස්සේ. 10,000 ගානේ මාස කීයද ගෙවන්නේ? ඉතින් පළවෙනි මාස තුනටත් එක්ක බැලුවොත් රුපියල් 5000ක් 6000ක් තමයි රජයේ සේවකින්ගේ පඩි වැඩි වෙන්නේ. හැබැයි මේ පඩි වැඩි වුණාට මේ රජයේ සේවකින්ගේ 10,000ක් 5000ක් වැඩි වෙනකොට බඩු මුල වැඩි වෙලා තියෙනවා 3-4 ගුණයක. රුපියල් 130 තිබ්බ පෙට්‍රල් රුපියල් 470 තියා ලයිට් බිල 4 ගුණයකින් වැඩි වෙලා. හැම බඩුවක්ම වැඩි වෙලා. හැබැයි රාජ්‍ය සේවකින්ගේ ඒ සොච්චමක් වැඩි කළා. අනිත් පැත්තේ මේ රජයේ සේවයේ 110කට වැඩි 13 ලක්ෂ ගාණක් ඉනවා. සංසා මණ්ඩල ගියාම රජයේ සේවයේ 10 ලක්ෂ ගාණක් ඉනවා. මේගොල්ලන්ගේ වැන්දමනක් දරු පෙන්ෂන් එකට 6% වැටුපින් කැපුවේ. දැන් 8% කපන. එක පැත්තකින් අරන් අනිත් පැත්තෙන් දෙනවා. මම අහනවා මේකද මේ රජයේ ප්‍රතිපත්තිය? ඒ විතරක් නෙමෙයි 2017 ඉඳලා 2020 වෙනකන් රජයේ සේවෙන් විශ්‍රාම ගිය අයට තමන්ගේ විශ්‍රාම වැටුප නැවත විශ්‍රාමයට උපෙක්කහ වෙලා නැහැ. වැටුපට වැඩි වෙච්ච වැටුපට සරිලන පරිදි විශ්‍රාම වැටුප ගලපලා නැහැ. ලක්ෂකට වැඩි ඉන්නවා. ඒගොල්ල බලා හිටියා මේ වෙලාවේ. බලමු මේ කෘෂිකර්මයේ මේ රටේ 126.5% ගොවියෝ 2023 අයවැයෙන් මුළු මුයදෙමින් 103.14% වෙන් කළා තියෙනවා. 2024 ඒක 2.6% බස්සලා තියෙනවා. අයවැය යෝජනාවලින් කෘෂිකර්මයට සහ ධීවර කර්මාන්තයට මිලියන 2500 වෙන් කළා තියෙන බිලියන 2.5යි. හැබැයි මේකේ දාලා තියෙන මන් දන්නේ ජනතාවගේ කැමැත්ත මේ දවස්වල කතා කරන්නේ ක්‍රිකට් කියලා. ක්‍රිකට් වලට මිලියන 1500ක් මේකට විරුද්ධ නැහැ. නමුත් ක්‍රිකට් බෝඩ් එකේ තියෙනවා ඩොලර් US ඩොලර් මිලියන 30ක්. ඒගොල්ලෝ කියනවා තව 50ක් හම්බ වෙනවා. ඇයි ක්‍රිකට් බෝඩ් එකේ සල්ලි වලින් මේක දිනු කරන්න බැරි? ගොවියටයි ධීවරයටයි අයවැයෙන් මිලියන 2500ක් වෙන් කරදී අතන්ට අර ගන්න වෙන් කරනවා. ජනාධිපතිතුමා කියන බොහොම ලස්සන කතාවක්. වී නිෂ්පාදනය හෙක්ටයාරකට ටොන් 3.5 8,000ක් වැඩි කරනවා කියලා. මේ බිලියන 2 වෙන් කරගෙන මේක වැඩි කරන්නේ. ගොවි ඉන්න සුරංගනා ලෝකෙකට ගිනියනවා. අපි කියනවා ගොවියට මෙච්චර කල් දුන්න පොහොර සහනාධාරය දෙන්න කියලා. ඒක කපලා තියෙනවා. පොහොර සහනාධාරය කපලා තියෙනවා. අද ගොවියා ගන්න ඕන රුපියල් 10,000 15,000 පොර වීතික විකුණ ගන්න බෑ. මහජන බැංකුවත් ලංකා බැංකුවත් වියලියමණ්ඩල මුදල් දෙන්නේ නැහැ. ඇයි ඉස්සල්ලා දුන්නේ? ඒවා ගෙවල නැහැ. ගොවියාද ලොකු මෝල් කාර්යයේ සල්ලි වලට දෙන්නේ. අධ්‍යාපනයේට දලදේශයේ නිෂ්පාදනයේ 1.5% අඩුයි. මට මතකයි 1994 පළවෙනි යුගයේ 3.4% වෙන් කළා තිබුණා. 3.4% අධ්‍යාපනයේ තමයි රටක තියෙන හොඳම ආයෝජනය. ඒක අද අඩු කරලා තියෙනවා. කියනවා පෞද්ගලික විශ්වවිද්‍යාල 4 කරමු. විශ්වවිද්‍යාල 4 අරින්න ඉස්සෙල්ලා මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ රටේ තියාගන්න. මහාචාර්ය ආචාර්යවරු විතරක් 1000කට වැඩි දැන් පිටරට ගිහිල්ලා ඉන්නේ. දැන් විශ්වවිද්‍යාල පද්ධතිය අලුත් විදියට ළමයි 165,000 ඉන්නවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු කොරොස්සහක් වුණ. දැන් ඉන්නේ 6000යි. දැන් රට යන අය එන්නේ ඇයි? බද්ද කැපුවම ජීවත් වෙන්න විදියක් නැහැ. ණය ගෙවුවම ජීවත් වෙන්න විදියක් නැහැ. තාමට විනාඩි දෙන්න. අපි කියනවා විශ්වවිද්‍යාල අරන සීන ලෝක මවන්න එපා. ගිය සැරේ කිව්වා අපි කැමති විශ්වවිද්‍යාල අරනවා නම් පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන කතා කරනවා. පළාත් සභා පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන කතා කරනවා. ඉස්සල පළාත් සභා මැතිවරණයේ තියලා ඒ අයිතිය දෙන්න. ඒ විතරක් නෙවෙයි, රාජ්‍ය සේවකෝ 113කට යම් සොච්චමක් වැඩි කරා. පෞද්ගලික අංශයේ 140ක්. ඒ අය ගැන මුකුත් බැලුවේ නෑ. ගොවි තැන කරනවා 126ක්. ඒ අය ගැන බලල නෑ. දැන් කියන ඇවිල්ලා ජීවන උද්ධමනයේ 101යි. ඒ කියන්නේ උඩටම උස්සලා මේ අඩු වෙලා නෑ. උස්සන වැඩි වෙන වේගයේ 101යි. මේ කියන්නේ නිකන් ජීවන වියදම් බැහැලා වගේ කියන්නේ. හැබැයි අපි දන්නේ නැහැ මේ සංඛ්‍යාව ලියගෙන කොහොමද කියලා. ලයිට් බිල, ජල බිල, තෙල් මිල සේරම වැඩි වෙනවා. සීනි 30%-50% වැඩි වුණා. වැඩ් බද්දත් 18%ක් වෙනවා. ඉගෙන හැම බඩුවක්ම තව වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි, අලුත් මේවායි අලුත් ද්‍රව්‍ය 150කට බදු දානවා. අපි දන්නේ නැහැ මේක කොහෙද හැංගිලා තියෙන්නේ කියලා. එහෙනම් මේ රටේ එන්නේ ජීවන වියදම් වැඩි වෙනවා. එන්නේ එන්නේ ජනතාවට අමාරු වෙනවා. ණයයි ලීසිනුයි නොගපු 100,000ක් වාහන ටික ලීසින් කම්පැනියට ගිහින් ණය ගෙවා ගන්න දෙන්නේ නැහැ. ව්‍යාපාරේ කැඩලා මේකෙන් වෙන් කරනවා කියන ඇවිල්ලා ශ්‍රී ලංකා න්‍යායකට බිලියන 110ක් වෙන් කරනවා. බිලියන 2.5 අයවැයෙන් ගොවිතැනට ගොවියට. කොහොමද මේ උනේ? ඉමිරේට්ස් ආයතනයට දුන්න ශ්‍රී ලංක න්‍යායක ආපහු පවරා ගත්තේ මේ ඉන්න රාජපක්ෂේ පවුලේ අයට ගුවනේ අසුන් නැති වුණා කියලා. දැන් මොකද කරන්නේ? අපි ඒකට වන්දි වුණා රටේ මිනිස්සු. බිලියන 110 මේ
සැරේ.
අපි කියනවා එහෙනම් තවත් කතා කරන්න තියෙනවා. අපි කියනවා එහෙනම් මේක අසාර්ථකයි. මේ රටේ මිනිස්සු දුක් විඳිද්දී පාලකයෝ කියනවා මේක සාර්ථකයි කියලා. අපි කියනවා මහාම ඡන්දයක් තියන්නේ ජනතාවට තමන්ගේ කැමැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ ආණ්ඩුව පත් කරගන්න ජනතාවට අයිතිය දෙන්න කියලා අපි අර රජයෙන් ඉල්ලා සිටිනවා.
Thank you. Honorable Vajirabeyawardene, you have 12 minutes.
දරු සභාපතිතුමනි, මේ දින කීපය අපිට අවස්ථාව ලැබුණා අපේ මහජන නියෝජිතයන්ගේ අදහස් වලට අවුකන් දෙන්න. මම හිතනවා ඊටාම මේ තවමත් අපේ කීදවාචකී අවසන් වීමක් පේන්නේ නැහැ. අපිට පේනවා තවදුරටත් මේ අයවැය විවේචනය කරමින් එහෙම නැත්නම් ඉතිහාසය අයවැය විවේචනය කරමින් තවදුරටත් අපි බෙදෙන්න හදන්නේ, වෙන්වෙන්න හදන්නේ, වෙනසෙන්න හදන්නේ, නැති වෙන්න හදන්නේ. මෛතනෝ ජාතියක් හැටියට අපි සම්පූර්ණයෙන්ම රට බංකොලොත් වුණා. බංකොලොත් වෙච්ච එකේ වගකීම මේ 225ම සතුයි. කාටවත් එකින් පැනලා යන්න බෑ. ඉතිහාසෙ පුරා විවිධ බලවේග සියල්ලම මේ සඳහා වගකිව යුතුයි. කවුරු හරි එකේ නිදහස් වෙන්න උත්සාහ කරනවා නම් මම හිතනවා ඒක සාධාරණ නිදහස් වීමක් නෙමෙයි. ඒ නිසා වර්තමාන මුදල් ඇමතුමා ජනාධිපතිවරයා හැටියට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 27 වෙනි වගන්තියට අවධානය යොමු කළා. මේ අයවැය ඉදිරිපත් කළ තිබෙනවා. විශේෂයෙන් 27 වෙනි වගන්තියේ සභාපතිතුමා සඳහන් වෙනවා, 27 වෙනි වගන්තියේ සඳහන් වෙනවා රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කියන පිටුව. මේ පිටුවේ පළවෙනි වාක්‍යයේ සඳහන් වෙන්නේ මෙහි ඇතුළත් රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම ධර්මිෂ්ඨ නිවහල් සමාජයක් ඇති කිරීම සඳහා නීති පැනවීමේදීද ශ්‍රී ලංකාවේ රාජ අනුශාසනයේදීද පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය විසින් ගුරුකොට ගනු ලබන්නේ කියලා තමයි මේ පිටුව ආරම්භ කරන්නේ. ජනාධිපතිවරයා මේ ගැන අවධානය යොමු කළා. මේ අයවැය ඉදිරිපත් කළා තියෙනවා 27, 27, 28, 29 කියන වගන්ති ආරක්ෂා කරමින්. 29 වෙනි වගන්තියේ මෙසේ සඳහන් වෙනවා. මෛත්‍රෝ මේක පාර්ලිමේන්තුවේ 225 දෙනාට මේ තව වැදගත්. 25 වෙනි වගන්තියේ කියනවා, 29 වෙනි වගන්තියේ කියනවා මේ පරිච්ඡේදයේ විධිවිධාන හේතු කොටගෙන නීතියෙන් කිසිම අයිතිවාසිකමක් නොපැවරෙන්නේය. නීතියෙන් කිසිම බැඳීමක් නැහැ. නීතියෙන් කිසිම බැඳීමක් ඇති නොවන්නේය. තවද මේ පරිච්ඡේදයේ විධිවිධාන අධිකරණයක් හෝ විනිශ්චය අධිකාරියක් මගින් ක්‍රියාත්මක කරවා ගත නොහැක්කේය. එම විධානවලට අනුකූලව පිළිබඳ කිසිම ප්‍රශ්නයක් කවර හෝ අධිකරණයකට හෝ විනිශ්චය අධිකාරියකට ඉදිරිපත් කළ නොහැක්කේය. එන රාජ්‍ය ප්‍රතිපත්ති සහ මූලධර්ම පිළිබඳ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සටහන් වෙන්නේ එහෙමයි. දැන් මේකේ පිටු දෙකේ තිබෙනවා කාරණා, මම ඒව සියල්ල කියන්න යන්නේ. මේකේ කියලා තියෙන්නේ මූලික අයිතිවාසිකම් සහ දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමයි 29 වෙනි වගන්තියෙන් පැහැදිලිව කියන්නේ කිසිම අධිකරණයකට යන්නත් බෑ, කිසිම අධිකරණයක ප්‍රශ්න කරන්නත් බෑ කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. මයිතන මේ පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු හැර අනිත් සියල්ලම වෙනවා. දැන් බලන්න පසුගිය කාලේ අපි දැක්කා මේ සභාවේ සිදුවෙන ක්‍රියාවලියක්. එතකොට ස්ථාවර නියෝග වල සඳහන් වෙනවා ස්ථාවර නියෝග 91 ඊ යන්නේ කිසිම මන්ත්‍රීවරයෙකු විසින් යම් යෝජනාවකදී හෝ විවාදයකදී අධිකරණයේ මිනිස්ට්‍රේට භාජනය වෙමින් පවතින හෝ අධිකරණයේ තීන්දු දීමට නියමිතව තිබෙන යම් කාරණයක් පිළිබඳව සඳහන් කරනු නොලැබිය යුත්තේය. විනිශ්චය භාජනය වී තිබෙන කාරණයට එරෙහිව රීතිය කඩ කරමින් කතා කරන කවර හෝ මන්ත්‍රීවරයෙකුට සිය ආසනයේ අසුන් ගන්නා ලෙස නියෝග කරනු ලැබීමට කථානායකවරයාට හෝ මූලාසන රූඪ මන්ත්‍රීවරයාට හැකිය. මම දන්නේ අපේ පාර්ලිමේන්තුවේ අපි 225 දෙනා තවමත් උත්සාහ කරන්නේ බෙදෙන්න වෙන්වෙන්න ගහ ගන්න මිසක් අපි කළ යුත්තේ කුමක්ද, අපි නොකළ යුත්තේ කුමක්ද කියලා මං හිතන්නේ අපි 225 දෙනා කිසිම අවබෝධකින් ක්‍රියා කරනවා කියලා. ඊට අමතරව කියනවා ස්ටෑන්ඩිං ඕඩර්ස් වල 83(1) විනිශ්චයකාරවරයන්ගේ හෝ යුක්තිය පසඳීමේ නියුක්ත අන් තැනැත්තෙකුගේ පෞද්ගලික පැවැත්ම පූර්ණ යෝජනාවකින් හැර මතු කරනු නොලැබිය යුත්තේය. දැන් බලන්න පාර්ලිමේන්තුවේ අපි අපේ ක්‍රියාවලිය කරන්නෙත් නැහැ. අපිට අයිති නැති දේවල් අපි කරනවා. අපිට අයිති දේවල් අපි ආරක්ෂා කිරීම සඳහා පීවර ගන්නෙ නැහැ. දැන් මේ අයවැය ඉදිරිපත් කිරීමෙන් ජනාධිපතිතුමා බලාපොරොත්තු වුණේ වැටුණු රට ගොඩ ගන්න. එතකොට වැටුණු රට ගොඩ ගන්න ගියහම මේ පාර්ලිමේන්තුවේ ඒ අවස්ථාවේ සිටපු 225 දෙනාම සමහර වෙලාවට ඒ අභියෝගය බාරගත්තේ නැහැ. අපි දැක්කා ගෝල් ෆේස් පිට්ටනියේදී මේ රටේ දේශපාලන පක්ෂවල නායකයෝ ගහලා එළවනවා, බාරගන්නේ නැහැ. එතකොට පාර්ලිමේන්තුවේ යම් පක්ෂ නායකයෙක් රැස්වීම ගැඳෙව්වාම රැස්වීමට එන්නේ නැහැ. එතකොට අර මූණු ආවරණ යොදාගෙන මග ඇරලා පැනලා යන අවස්ථාවක තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක බාරගත්තේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෝට්ටුවේ මුදල් ඇමතිවරයා හෝ කාගේවත් මුදල් ඇමතිවරයා නෙවෙයි. අද එතුමා එක්සත් ජාතික පක්ෂ නායකයා තමයි. හැබැයි එතුමාද එක්සත් ජාතික පක්ෂ නායකයා වුණාට එතුමා ජාතික නායකයෙක් හැටියට තමයි වගකීම මේ පාර්ලිමේන්තුවේ ඉන්න 134 දෙනෙක් එකතුල එතුමා පත් කරගත්තේ. එතකොට ඒක ගැන තර්කයක් නැහැ. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, ඒක අනුගමනය කළා තමයි ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරගත්තේ. දැන් මේව ඔක්කොම අමතක කළා, අයවැය ගැන වෙන විස්තරයක් යනවා අපේ මාධ්‍ය නියෝජිතයන්. බලන්න, ජනාධිපති කාර්යාලය ආරක්ෂා කරගන්න බැරි වුණා, අගමැති කාර්යාලය ආරක්ෂා කරගන්න බැරි වුණා, කතානායකතුමාගේ නිල නිවස වට කරා, පාර්ලිමේන්තුව වට කරා, සියලු දෙනා පැනලා ගියා. ප්‍රජාතන්ත්‍රවාදී රකින්න ඕන නිසා ජනාධිපතිතුමා ඉදිරියට එළකුවා, රයිට්, මම අගමැතිවරයා හැටියට වැඩ බලන ජනාධිපතිවරයා හැටියට ජූලි 12 වෙනිදා බාරගත්තා. ජූලි 20 වෙනිදා මේ සභාවට ඇවිල්ලා මෙතන ඡන්දයක් තියලා සමහර ප්‍රසිද්ධියේ සහ අප්‍රසිද්ධියේ මහජන නියෝජිතයන් ඡන්දය දීලා එතුමා ජනාධිපතිවරයා හැටියට පත් කරගත්තා. දැන් මේ අභියෝගය ලේසි අභියෝගයක් නෙමෙයි. දැන් මෙවර ගෙනල්ලා තිබෙන අයවැය උදාහරණයක් හැටියට ජනාධිපතිතුමා ගෙනල්ලා තිබෙන අයවැය ජාත්‍යන්තරයට, එහෙම නැත්නම් අපේ මූල්‍ය ආයතන වලට ඉදිරිපත් කළා තියෙනවා. ඒ මූල්‍ය ආයතන එක පිළි අරගෙන ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මේ සභාවට ඉදිරිපත් කළා තියෙනවා. එතකොට ඊට අමතරව පාර්ලිමේන්තුවේ ජාතික සභාව පිහිටුවලා වෙනත් යෝජනා අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. දැන් අපි මේ සෑම අවස්ථාවක්ම පැහැර හරිමින් අපි උත්සාහ කරන්නේ අපි එකිනෙකාට අත දික් කරගන්න නම් අපි ආයෙමත් හදන්නේ සියලු දෙනා ගුටි ගන්න තැනට ප්‍රජාතන්ත්‍රවාදී ගමන් කරන්න. විකල්ප නැහැ. විකල්පයක් තියෙනවා නම් ඒක ප්‍රසිද්ධ විකල්පයක් වෙන්න ඕනේ. දැන් බලන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 27 වගන්තිය තමයි ජනාධිපතිතුමා ශක්තිමත් කරේ ජනාධිපතිවරයා වුණාට පස්සේ, මුදල් ඇමතිවරයා වුණාට පස්සේ. දැන් ගාබිල්ලොග්ගේ ඇමතිතුමාට මතකයි 2001 රටේ ආර්ථික ප්‍රශ්නේ වැඩි වුණාම 2001 දෙසැම්බර් මාසේ අපි බාර අරගෙන ආපහු ජපානයේ සම්බුලෝට යන්න හදනකොට ආපහු ඒ රාජ්‍යාන්තරයේ අපේ බෙදීම නිසා, අපේ කුලල්කා ගැනීම නිසා අපි නැවත කඩාවැටෙන්න වැටුණා. එතකොට ඒ කඩාවැටෙන අවස්ථාවේ 2001 අපි ආරම්භ කරනකොට ඉතා අමාරු ප්‍රශ්නයක් ආරම්භ කළේ. බලන්නේ ආරම්භ කරපු අවස්ථාවේ මේ පාර්ලිමේන්තුවේ හිටිය අලුතෙන් ආපු මන්ත්‍රීවරු 60කට වැඩිය. බලන්න 2004 අප්‍රේල් 10 පාර්ලිමේන්තු ඡන්දයේදී ඒ නවක මන්ත්‍රීවරු 60 දෙනාම පරාජයට පත් වුණා. ඇයි? අභියෝගයට ලක් වෙලා හිටියේ. දැන් අදත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා පෝට්ටුව පැත්තෙන් ගත්තොත් අලුතෙන් ආපු මන්ත්‍රීවරු 51ක්. දැන් ඒගොල්ලෝ මේ අභියෝගයට මුහුණ දීලා ඉන්නේ. ඊළඟට විපක්ෂයේ ඉන්නවා අලුතෙන් ආපු මන්ත්‍රීවරු 15 දෙනෙක්. අනෙක් පක්ෂවල ඉන්නවා 17 දෙනෙක්. බලන්න අලුත් මන්ත්‍රීවරු ඉන්නවා 83 දෙනෙක්. මේ 83 දෙනා විශේෂයෙන් අල පරපුරුදු දේශපාලඥයන් මූණ දෙන ප්‍රශ්නට වඩා බැරෑරුම් ප්‍රශ්නකට මූණ දෙනවා. මොකෝ ඔවුන් අහුවෙලා මේ අවාසනාවන්ත තත්ත්වයට වගකීමේ ප්‍රධාන අපකරුව හැටියට සීසන් පොලිටිෂියන්ල, එහෙම නැත්නම් පළපුරුදු දේශපාලඥයෝ කොහොමත් එයාගේ තත්ත්වයේ සහය පිළිබඳ අවබෝධයක්
තියෙනවා.
හරි, ඒ නිසා කොහොමත් ඒ අය ආරක්ෂා වෙමින් ක්‍රියා කරනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, මට මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න තිබෙන්නේ අපි ආපහු බෙදුනොත් අපි ආපහු වෙනසෙයි, අපි ආපහු කැඩුනොත් අපි විනාශ වෙයි. ඒ නිසා මේ මුදල් ඇමතිවරයා ඉදිරිපත් කළ තිබෙන ක්‍රමවේදය ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 27 වගන්තිය ශක්තිමත් කිරීම සඳහා වෙනම අයවැය කාර්යාලයක් පනතකින් පිහිටුවලා තියෙනවා. දැන් ඒකේ ක්‍රියාකාරීත්වය තාම ශක්තිමත් වෙමින් පවතිනවා. මේ අයවැය කාර්යාලය පිහිටවන්නේම 27 29 වගන්ති ශක්තිමත් කිරීම සඳහා. දැන් කාට හරි දේශපාලන පක්ෂයකට පුළුවන් නම් මේ ප්‍රශ්නේ විසඳන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕන නැහැ. ඒ පනතේ සඳහන් කරලා තිබෙනවා පාර්ලිමේන්තුව නියෝජනය නොකළත් විසඳුමක් තියෙනවා නම් විසඳුම අයවැය කාර්යාලයට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට රජයට පුළුවන් රජයේ යනක බම්බක වෙනස් කරන්න. එහෙම නැතුව අපි කියන්න ගත්තොත් මේ පඩි වැඩි කර එකත් හොඳ නැහැ, බදු ගන්න එක හොඳත් නැහැ. බදු ගන්න එකට විරුද්ධව එහෙනම් අපි පෙළපාලි යනවා, පඩි නොදුන්නොත් එහෙම පෙළපාලි යනවා. ඒ නිසා අපි සියලු වෘත්තීය සමිති එකක් මතක තබා ගත යුතුයි. දළ වශයෙන් මේ නිදහසෙන් පස්සේ අවුරුදු 75 ඇතුළත ට්‍රිලියන ගණනක හානියක් ජාතියට කරලා තිබෙනවා. ට්‍රිලියන ගණනක හානියක්. පඩි වැඩි කරාම ලයිට් බිල් අඩු කරන්න කියලා පෙළපාලි යනවා. ලයිට් බිල් අඩු කරාම තවමක් හරි හොයාගෙන පෙළපාලි යනවා. දැන් මේ පෙළපාලි සංස්කෘතිය නිසා ශ්‍රී ලංකාව සභාපතිතුමනි නැත්තට නැති වෙලා තිබෙන්නේ. එනම් අපි සියලු දෙනා එකක් මතක තබා ගත යුතුයි. බංකොලොත්තු රටක අමාරු අවස්ථාවක අයවැයක් ගෙනලා තිබෙන්නේ. මේ අයවැය මහජන සහන විශාල ප්‍රමාණයක් දීලා තිබෙන්නේ. ඒ අතරේ බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි අදියර
නොලැබේවා.
ගරු සභාපතිතුමනි, දෙවැනි අදියර දෙසැම්බර් මාසේ අපිට ලැබුණාම ආණ්ඩු පක්ෂයට සහ ජනාධිපතිතුමාට පුළුවන් ආපහු තව සහන ටිකක් පෙබරවාරි මාසේ ලබා දෙන්න. දැන් අපි යන ගමන පැහැදිලි. අපි යන ගමන හංගලට, අපි යන ගමන ලෝක බැංකුවට, ආසියානු සංවර්ධන බැංකුවට, ජාත්‍යන්තර මුල් ආයතන වලට, චීනෙට, යුරෝපෙට, සියලු ආයතන වලට දැනුම් දීලා තිබෙනවා. රහසක් හැටියට ගෙනියන්නේ නැහැ. කාට හරි පුළුවන්කමක් තියෙනවා නම් ඊට එහා ගිය විකල්පකින් වැඩසටහනක් ඉදිරිපත් කරන්න. අන්නේ විකල්ප වැඩසටහන රජයට වැළඳ ගන්න පුළුවන්. ඒ නිසා සභාපතිතුමනි, මං හිතනවා අපි සියලු දෙනා බෙදිලා ගහගන්නේ නැතුව මේ ප්‍රශ්නෙට හරියට මුහුණ නොදුන්නොත් මේ 225 දෙනාම ආපහු ගුටි කැඩ දැරට පත් වෙනවා කියන එක තමයි මේ අවස්ථාවේදී මට මතක් කරන්න තිබෙන්නේ සභාපතිතුමනි.
ඔව්. ඔබ දිනම් පෙරරා.
ඔබතුමා මේ අපි බෙදෙන්න ඕනේ නැහැ කියලා කියන එකතු වෙන්න ඕනේ කියලා කියනවා. නමුත් මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න කැබිනට් අමතිවරයෙක් කියනවා එතුමාට ජනාධිපති කාර්යාලයට යන්නවත් බැරිලු, මොකද එතුමාට වහදෙයි කියලා සැකයක් තියෙනවා කියලා. මේ බරපතල
චෝදනාවක්.
කැබිනට් මණ්ඩලයේ අමතිවරයෙක් මම හිතන්නේ ලෝකෙ හැම කිව්වමයි.
මයිතන්නේ ඒ කාරණේ අපි වෙනම විසඳගනිමු. එක එක්කෙනාගේ මානසික තත්ත්වය අනුව විවිධ කාරණා කියනවා. ඒවට උත්තර දෙන්න ගියොත් මයිතන්නේ අපිට වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා ගරු සභාපතිතුමනි, මම ඊට වඩා කතා කරන්න යන්නේ නැහැ වෙලාව අවසන් නිසා. සියලු දෙනාට මේ අවස්ථාවේදී මතක් කරන්න තිබෙන්නේ අපි ආපහු ගුටි කඩ තැනට යන්නේ නැතුව සියලු දේශපාලන පක්ෂවලට සමාජයේ දේශපාලනය කරන්න පුළුවන් අයිතිවාසිකම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ලබා දීලා තිබෙනවා. එතුමා මුදල් ඇමතිකම කරනවා කියලා සමහර අය කියනවා. එතුමා 2001 අගමැති වුණා, මුදල් ඇමතිකම චොක්සි මහත්මයාට දුන්නේ. නමුත් මේ වෙලාවේ එතුමා දන්නවා අභියෝගයේ බාර අරන් තියෙන එතුමා නිසා එතුමා ලෑස්ති වෙනවා ඒ අභියෝගය සම්පූර්ණ කරන්න.
වටනක් කිසිවසකයක්
නැහැ. අවුරුදු 55ක පළපුරුද්ද තියෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ වැඩසටහන ජයග්‍රහණය කරනවා. ජාතික නායකයා හැටියට එතුමා ආර්ථිකය නගා සිටුවනවා කියලා පැහැදිලිව මට ප්‍රකාශ කරන්න පුළුවන්.
Thank you. Honorable Gamini Lokuge, you have 12 minutes.
Sabhapatthumani. Ape Wajira Abewardana Mantri Tumage passe mata katha karanna labima gana man ithama age karunu. E wage ma ada api athikaru janadhipathuma idiripat karapu ayavaya lekhane pidibandawa saakatcha karana mohota. මේ අයවැය ලේඛනයේ ඉදිරිපත් කරනකොට අපි කල්පනා කරන්න ඕනේ අපේ රටේ තීච්ඡ තත්ත්වය මොකක්ද කියලා. අපි ඇත්ත වශයෙන්ම ඉතාම අමාරු ආර්ථික අරගලයකට පත්විච්ච මොහොතක තමයි එතුමා මේ රටේ ජනාධිපතිවරයා හැටියට බාරගත්තේ. ඒ බාරගත්ත විතරක් පමණක් නෙමෙයි, එතුමාගේ අයවැය ලේඛනයේ කිව්වා වගේ ඒ අවස්ථාව වෙනකොට පෙට්‍රෝල් පෝලිං, ගෑස් පෝලිං, විදුලිය නැතුව රට ඉතාම ආර්ථික අහිනියකට පත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි කල්පනා කරා එතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට පත් වුණාම මේ අවස්ථාවේදී මේ රට ගඩ ගන්න පුළුවන් නායකයෙක් හැටියට එතුමාව ජනාධිපතිවරයා හැටියට පත් කරන්න ඕනේ. එන්න තමයි මේ පාර්ලිමේන්තුවේදී ඡන්ද 135ක් දීලා එතුමාව ජනාධිපතිවරයා හැටියට පත් කළේ. අපි බලාපොරොත්තු වෙන එතුමාව ජනාධිපතිවරයා හැටියට පත් වුණාම අපේ සහයෝගයත් අරගෙන මේ රටේ තියෙන ප්‍රශ්නවලට විසඳුමක් ලබලා දෙන්න. මේ මොහොත වෙනකොට රටේ ආර්ථිකය ඉතාම අමාරු තත්ත්වයෙන් ඉන්නේ. රටේ වැඩ කරන මහජනයා ගෑස් බිල, ඩීසල් බිල, විදුලි බිල හින්දා ටිකක් අමාරු තත්ත්වයෙන් ඉන්නේ. නමුත් ඒ අමාරු තත්ත්වේ තිබුණයි කියලා අපිට ඊට වැඩිය දෙන්න ගියොත් ඊටත් වඩා අමාරු තත්ත්වයකට අපි පත් වෙන්නේ. ඒ නිසා එතුමා මේ අයවැය ලේඛනයේ තුලින් හොඳ යෝජනා ගණනාවක් ඉදිරිපත් කළා දෙන මේ අයවැය ලේඛනය ගත්තාම අපේ රාජ්‍ය අයවීම බිලියන 3415යි නුත් උපයලා තියෙන්නේ අපි බලාපොරොත්තු නේද 2410යි. එතකොට ඒකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස අපි සම්පූර්ණ කර මොකද අපි මේ මොහොතේ යන්නේ IMF එකේ ආධාර මුදල් අරගෙන දෙවැනි ආධාර කණ්ඩායම අරගෙන ජාත්‍යන්තර මූල්‍ය ආරම්භද ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව සම්බන්ධ කරගෙන මේ රටේ ආර්ථිකයට අවශ්‍ය ආධාර මුදල් අරගෙන මේ රට පවත්වාගෙන යන්නේ. එතකොට සමහර උදවිය කල්පනා කරනවා ඒ ගමන කොහොමද නවත්තන්නේ කියලා. එහෙනම් අද අපි ඔක්කොම කල්පනා කරන්න ඕනේ මේ රට නැවත ගොඩ ගන්න අවශ්‍ය වැඩපෙන්න. මේක සමහරලාට තිත්ත කසාය බොනවා වගේ. මේකට සම්බන්ධද? ඒ හින්දා එතුමා මේ යෝජනා තුලින් අද ඉතාම වැදගත් යෝජනා කීපයක් ඇති කරලා තියෙනවා. රාජ්‍ය සේවයට පඩි වැඩි වෙන්න ඕනේ අපි ඒක පිළිගන්නවා. නමුත් පඩි වැඩි වෙනවයි කියලා වැඩි කරන්න සල්ලි නැත්තම් බෑනේ. ඒ නිසා ජීවන ආධාර මුදලට රුපියල් 10000ක් එකතු කරලා තියෙනවා. අපේ රජින් බන්දුමාන මන්ත්‍රීතුමා කිව්වා 10000 හම්බෙන්නේ අප්‍රේල් මාසේ කියලා. අප්‍රේල් මාසේ ඉඳලා ලැබෙනවනේ. සමහරු කියනවා මැතිවරණේ ලඟ වෙනවා කියලා. මේ සියලු දෙනාම ආණ්ඩුවේ විපක්ෂයේ දෙකේ මිදලා තියෙනවා. ඔව් ජනවාරි ඉඳලා බලන් වෙනොත් අපි දෙකොල්ලම දෙකයි දැන්. හැම ආණ්ඩුවක්ම තම මැතිවරණ ව්‍යාපාරයටත් රුකුලක් දෙන්න තමයි අයවැය ලේඛනයක් ඉදිරියට. දැන් එහෙම නැට මහජනයක පිළිගන්නේ නැහැ. දැන් 2009 ජනාධිපතිවරණයට එහෙම ඕන තරම් ඉල්ලීම් දුන්නා. නු ජනාධිපතිවරණයේ ජයග්‍රහණය රටේ මහජනයා තමයි මේවා බලලා තීන්දු කරන්නේ. ඒගොල්ලෝ දැන්ටත් මං හිතන්නේ තීන්දු කළා ඇති ඊළඟ ජනාධිපතිවරණය අපි කාටද ඡන්දෙ දෙන්නේ කියලා. නුත් ඒ ඡන්දෙ දෙන කාරණාව නෙමෙයි අපි බලන්න ඕනේ රට කොහොමද කොට අද වෙලා තියෙන්නේ දේශපාලන පක්ෂ ගැන කල්පනා කරන්න නෙමෙයි අපිට අවස්ථාව ලැබිලා තියෙන්නේ. රටේ තියෙන ආර්ථිකය කොහොමද ගොඩගන්නේ? මහජනයාට මීට වඩා සහනයක් දෙන්නේ කොහොමද? මීට වඩා උදව් කරන්නේ කොහොමද? ඒ හින්දා තමයි අපේ අබේවර්ධන වජිරාබේවර්ධන මහත්මයා කිව්වේ IMF එකේ දෙවනි වාරිකය ගන්න. දැන් අපි දෙවනි වාරිකයට ගන්න සැරසෙනවා. ඒ සැරසෙනකොට ඒකට ගැළපෙන අයවැය ලේඛනයක් අපි ඉදිරිපත් කරන්න ඕනේ. ඒ හින්දා තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ අයවැය ලේඛනය ඉදිරිපත් කරනකොට යම් යම් බදු දාලා තියෙන්නේ. ඒගොල්ලෝ පිළිගත්තොත් තමයි අපිට දෙවනි ආධිකරණ ලැබෙන්නේ. ඒ ලැබුණොත් තමයි අපිට ජපාන් ආධාර, චීන සංවර්ධන බැංකුවේ සල්ලි, යුරෝපයේ සල්ලි අපිට ලැබෙනකොට අපේ යම් යම් වැඩ කටයුතු අපිට ඉදිරියට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. එක්කම මම මේක ඉතාම හොඳින් දෙතර විශ්වවිද්‍යාල ඇති කරනවා. මේ රටේ විශ්වවිද්‍යාල ශ්‍රේෂ්ඨය ගැන කල්පනා කරාම අපිට සමහරලාට කනගාටුවක් ඇති වෙනවා. ලෝකේ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයකට ඇතු වෙන්න පුළුවන් ඒ දෙකයි බී තුනයි තියෙන අයට. නුත් ලංකාවේ බෑ. ලංකාවේ බැරි මොකද? විශ්වවිද්‍යාල ඉඩකඩ මත හින්දා ඒ තුන ගත්ත අය තමයි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව. ඒ හින්දා අපේ ළමයි බංගලාදේශයට, රුසියාවට, ලෝක රටවල් වලට යනවා වෛද්‍ය විද්‍යාව දැන. අපේ ලංකාවේ මං හිතන්නේ මේ මොහොත වෙනකොට ජාත්‍යන්තර වෛද්‍ය විද්‍යාල වලට, ජාත්‍යන්තර විද්‍යා විශ්වවිද්‍යාල වලට මං හිතන්නේ 30,000 40,000 විතර ලංකාවේ ශිෂ්‍යෝ ගිහිලා ඉගෙන ගන්නවා. එහෙනම් ලංකාවේ මේක ඇති කරොත් අපේ ගම්බද දෙමාපියන්ට තමන්ගේ දරුවන්ව ඒ නිසි අධ්‍යාපනය ලැබලා දෙන්න පුළුවන් වෙනවා. මොකද ලංකාවේ වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙනවා නම් ඒ තුනකට වැඩිය තියෙනවා. නුත් ඒ තුන නෙමෙයි මූලික සුසුකම. ලෝකේ විශ්වවිද්‍යාලයකට බී තුන තිබුණත් වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙන්න පුළුවන්. නුත් ලංකාවේ ඒක ඇතුල් වෙන්න බෑ. බැරි මොකද අපේ විශ්වවිද්‍යාල ඉඩකඩ නැති හින්දා වැඩි ලකුණු ගත්තා විතරයි ඇතුල් වෙන්නේ, අනිත්යන්ට ඇතුල් වෙන්න බෑ. ඒ හින්දා කණ්ඩායමක් මුදල් තියෙන උදවිය රට ගිහිල්ලා ඒ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා උපාධිය ලබාගෙන ඉන්න. දැන් මේ අපේ වෛද්‍ය විද්‍යාලේ ඉන්න ડોස්තරලා ගත්තොත් එහෙම 30%ක් විතර විදේශ විද්‍යාල වලට ගිහිල්ලා වෛද්‍ය විද්‍යාව හදාගෙන ආපු අය. හැබැයි ඒගොල්ලන්ට මේ N16 විභාගයක් තියෙනවා, ඒකේ සමත් වෙන්න ඕනේ. අද එංගලන්තයට ගියත් අපේ වෛද්‍යවරයෙක් එහෙ තියෙන විභාගයෙන් සමත් නොමේ වෛද්‍ය වෘත්තිය ඉදිරියේ ඉන්න බෑ. ඒක බදු වැඩි කියලා මේ යන අය බදු නැති රටවල් වලට දයන්. එංගලන්තයට ගියොත් එංගලන්තෙත් බදු තියෙනවා. 40%ක් බදු තියෙනවා. ඔස්ට්‍රේලියාවට ගියොත් බදු තියෙනවා. කැනඩාවට ගියොත් බදු තියෙනවා. ඇමරිකාවට අපි බදු ගත්තයි කියලා රට අරලා ගිහිල්ලා බදු නොගෙව ඉන්න පුළුවන් ද ඒ රටවල? ඒ රටවල සියලෙන් බදු ගෙවන්න වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න බදු නැති රටකට යනවා නම් මං හිතන්නේ දැන් උහාය කියලා අපේ බුද්ධිය ගලන්නේ වෙනවා කියලා. නෑ ඒක අද නෙමෙයි. හැමදාමත් සමහර කණ්ඩායමක් විදේශ රටවල් වලට ගිහලා ආරක්ෂාවල් කරනවා. හොඳ ආදායම් ලබනවා. හැබැයි ගොල්ලේ රටවල් බදු කෙවල ඉන්නේ. එයින් අද මේකේ වැදගත්ම කාරණාව තමයි මේ විශ්වවිද්‍යාල පිහිටීම. අනිත් එක තමයි අපේ රට ගත්තාම අපේ රට අපි දන්න කාලේ ඉඳන්ම අපේ අපනයන බෝගුණේ තේපොල් රබර්. ඊට පස්සේ සංචාරක ව්‍යාපාරය ඇති වුණා. ඊට පස්සේ ප්‍රේමදාස ධනාධිපතිතුමා කාලේ ඇඟලුම් කර්මාන්තය ආවා. ඊළඟට ආව විදේශ රැකියාවල් වලට යන අය. මේ පහෙන් පමණක් මේ රට ආදාම ලගාන අපි අද කල්පනා කරන්න ඕනේ අලුත් අපනයන කල්පාන. අඩු ගන්න තව අපනයන 3-4ක්වත් ඇති කරගත්තොත් තමයි අපිට මේකෙන් ජයග්‍රහණය වෙන්නේ. ඒකට තමයි ජනාධිපතිතුමා තරුණයින්ට ව්‍යවසායකින්ට අලුත් අභියෝගයක් ලබලා තියෙන්නේ. ඉතින් අද ගොවිතැන ගත්තාම අලුත් ක්‍රම විධි විධාන දීලා තියෙන දැන් මේ රටේ මම දන්නවා මම දන්න කීප දෙනෙක් වano කොච්චිවිරිස් අක්කරයකින් අක්කරයකින් ලක්ෂ 10ක් 15ක් ඒගොල්ලෝ ලාභ කරා. හැබැයි ඒක ක්‍රමානුකූලව කරන්න ඕනේ. දැන් වීව ගාව ගත්තොත් පාරම්පරික විදිහට මමත් වීපුසල් 20ක් විතර කොළඹ දිස්ත්‍රික්කේ වැඩ කරනවා. නුත් අපිට ලැබෙන ආදායම මදි. වියදමට සරිලන අස්වැන්නක් හම්බ වෙන්නේ නැහැ. මොකද කොළඹ දිස්ත්‍රික්කේ අස්වැන්න අඩුයි. ඊළඟ අනිත් එක මඩ කුඹුරු. ඒ ඉඳලා ජනාධිපතිතුමා මම දැකලා තිනවා මේ මේ මේක යෝජනා කරලා තිනවා මේ මඩකුරු වලට කොළඹ දිස්ත්‍රික්කේ මඩකුරු වලට විකල්ප වගාවල් දෙන්න කියලා. මම එතුමාට කියනවා ඒකේ පුවක් වගාවට අවසර දෙන්න කියලා. අද පුවක් වලට මොහොම ඉලක් තිනවා මඩකුරු වල හොඳට පුවක් හිටවන්න පුළුවන්. පුවක් අරනවල් ඇති කරන්න පුළුවන්. එන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙන්න මොකද ස්ථිර භෝග වගා කරන්න දෙන්නේ නැහැ සමහර අයවල. නුත් කොළඹ දිස්ත්‍රික්කේ පමණක් අඩුම ගන්න මේ මඩකුරු වල වේලි දාලා හිටන් පුවක් වවන්න දුන්නොත් අද පුවක් හොඳ ආදායමක්. අද පුවක් ගෙඩියක් රුපියල් 5ක් 10ක් වෙනවා. ඉස්සර රුපියලකට විකුණන්න බැරි වෙච්ච පුවක් ගෙඩියක් රුපියල් 5ක් 10ක් වෙනවා. එහෙනම් මේ වගේ වටිනා භෝග වර්ග වවන්නත් අවසර දෙන්න කියලා. මොකද తాවකාලික භෝග නෙමෙයි මේ වගේ ස්ථිර වගාවක් කරන්න පුළුවන් භෝග වර්ග වපන්න වපුරන්න දෙන්න කියලා. වැඩ කරන්න දෙන්න කියලා. ඒ වගේම රජයේ සේවකීන්ට පුළුවන් කමකට නෙමෙයි මේ රුපියල් 10,000 දීලා තියෙන්නේ. ඒ අය දුෂ්කර අමාරුකමකින් ඉන්නවා. ඒ අයට අද ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. මට මතකයි මම 77 තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂකවරයෙක් පත් වුණා. ඒ කාලේ තෙල් සංස්ථාවේ ලිපිකරුවෙක් පඩි රුපියල් 215යි. අද ලක්ෂකට කිට්ටුව ලබා ගන්නවා. එහෙම හේඳ හැම රජයක්ම කලින් කලට පඩි වැඩි කරලා තිනවා. හැබැයි රටේ ආර්ථිකයට ගැළපෙන විදිහට තමයි ඒක වැඩි කරන්න පුළුවන්. අද වගේ දවසක රාජ්‍ය සේවකීන්ට විශ්‍රාමිකයින්ට වැඩි කරනවා කියන්නේ බොහොම වැදගත් යුතුයකමක් ඉෂ්ට කරා කියන එකයි මම කල්පනා කරන්නේ. ඒ හින්දා අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ඉදිරිපත් කරපු ආයවැය ලේකණෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ආර්ථිකයට යම්කිසි රුකුලක් දීලා ඉදිරියේදී අපිට ආර්ථික අමාරුවක් නැති රටක් බවට පරිවර්තනය කරන්න පුළුවන් කියලා. එන්න මම දීර්ඝව කතා කරන්නේ මම කාලය අවසන් කියලා තව වෙලා තියෙනවා
විනාඩි එකක්
තියෙනවා. ඔව් ඒ හින්දා මේක ඉතාම වැදගත් කටයුතු. නුත් අපිට සමහර වෙලාවට මට මතක් වෙනවා අද අපි ඉස්කෝලේ යන කාලේ කූපන් පොතක් තිබුණා අපිට. කූපන් පොතට දුන්නේ 725 හාල්. හැබැයි දුන්නේ රටින් ගෙනල්ල. එදා අභියෝගයේ තිබුණේ අපි කොහොමද හාල් වලින් සුවම් පෝෂිත වෙන්නේ කියලා. මුජයා ජවදන මහත්මයා 77 බලයට පත් වුණාම කඩිනම් මහවැලි ව්‍යාපාරය පටන් ගත්තා. අද අපිට හාල් 80ක්වත් රජින් ගේන්නේ නැතුව මේ රටේ විශ්වාසය ශක්තිමත් වෙලා තිබුණා. ඩල්ලි සේනායක මහත්තයා අලව ගාව ආරම්භ කරපු හින්දා අල දැන් රටින් අපේ නෑගෙන බොහොම ටිකයි මුළු උඩ රටම ආදායම් ලබන මාර්ගයක් බවට පත් වෙලා තියෙන අලව ගාව. ඒ වගේම එක එක රජයන් යටතේ ඇති කරපු මේ වැඩපිළිවෙල නිසා අද අපිට ඉස්සර නැති ස්වම්පෝෂිතයක් තියෙනවා. අපිට සීනි කර්මාන්තයක් ස්වම්පෝෂිත
වෙනවා.
කොටසක් අද නිෂ්පාදනය කරනවා. එහෙනම් අද අපි යන වැඩේ මේ වැඩපිළිවෙලේදී අපිට සිද්ධ වෙයි. අපි ජනාධිපතිතුමාටත් කියන්නේ මේ රටේ අපනයන කාණ්ඩ තව 7-8ක් මේ රටේ ඇති වෙන්න ඕනේ. එහෙනම් අපිට මේ ආර්ථික විදේශ විනිමය ප්‍රශ්නේ निराකරණය කරගෙන මේ රට අලුත් තරුණ පරම්පරාවට හොඳ රටක් නිර්මාණය කරන්න හැකි වෙයි කියලා බලතොමින් මම වචන සුවග්‍රහසන් කරා.
Thank you. Honorable Mrs. Diana Gamage, you have 12 minutes.
Thank you. ගරු සභාපතිතුමා, ඇත්ත වශයෙන්ම මෙවර අයවැය 2024 අයවැයට කතා කරන්න අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා. ඒ සතුටු වෙන අතර මම කියන්න කැමති මේ රට අපි නිදහස ලැබපු දිනේ සිට 1948 ඉඳලම මේ පාර්ලිමේන්තු මේ සියල්ලක්ම පැවතේනවා. නමුත් අපිට අවුරුදු 75ක නිදහස ලැබලා තවමත් අපේ දේශපාලනික වශයෙන් පක්ෂ ගොඩක් බිහි වෙලා තියෙනවා. ඒ වෙනකොට දැන් මේ තත්ත්වයේ උඩ දැන් අද රට තියෙන තත්ත්වේ පක්ෂ ගොඩක් බිහි වෙලා තියෙනවා. ඒ වගේම මම හිතන්නේ අයවැය සෑම අවුරුද්දකට මේ හා සමානව මේ වගේම ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් අපි කාටවත් බැරි වෙලා තියෙනවා අවාසනාවකට මේ රට තාමත් සංවර්ධිත රටක් බවට පත් කරගන්න. මේකට හේතුව මොකක්ද කියලා ඇත්ත වශයෙන්ම ඉතිහාසයේ ඉඳලම හොයලා බලන්න සිද්ධ වෙලා තියෙනවා මොකක්ද මේකට හේතුව. ඒ වගේම තමයි අපි ඒ ආපු ගමන මේ නිදහස ලැබපු දවසේ ඉඳලා ඉතාමත්ම දුෂ්කරයි. විශාල දුෂ්කරතා මැද දුෂ්කර ක්‍රියාමාර්ගයක් ගනිමින් දුෂ්කර ක්‍රියාමාර්ගයක් තුල ඇවිල්ලා තියෙන මේ ගමන. අවාසනාවකට තවමත් රටේ ජනතාව මේ දුෂ්කර ක්‍රියා කරනවා. අවුරුදු 75ක නිදහසත් ලැබලා අපි තාමත් දුෂ්කර ක්‍රියා කරනවා මේ රටේ ජනතාව. අදත් අපි දකිනවා බදු, අපි දකිනවා බඩු මිල වැඩි වෙලා තියෙනවා. මේ සෑම දෙයක්ම මේ රටේ ආර්ථිකය බංකොලොත් වුණා. ගිය වසර වෙනකොට මේ රට බංකොලොත් භාවයට පත් වුණා. මේ සියල්ලටම මම හිතනවා දේශපාලඥයෝ වශයෙන්ුත් මම හිතනවා රාජ්‍ය නිලධාරීන්ුත් කොටසක් වගකීම යුතුයි. නමුත් ජනාධිපතිතුමා අද ගෙනත් තියෙන අයවැය ගොඩක් මේ විපක්ෂයයට විහිළුවක් වෙලා තියෙනවා, සුරංගනා කතාවක් බවට පත් වෙලා තියෙනවා. මම කියන්න කැමති මේ රටේ ගෙනාපු හැම අයවැයම හැම අවුරුද්දෙම එහෙනම් සුරංගනා කතාවක් බවට පත් වෙලා නැද්ද? මේ රට තවමත් අපිට සංවර්ධිත රටක් කරන්න බැරි වෙලා නම් මේ ඔක්කොම ගෙනාපු අයවැයවල එහෙනම් සුරංගනා කතා විය යුතුයි නේද? නමුත් මම කියන්න කැමති මෙවර අයවැයේ ගරු ජනාධිපතිතුමා ගෙනත් තියෙන යෝජනා කීපයක් ගැන විශේෂයෙන්ම රටේ අධ්‍යාපනය. රටේ කොඳු නාරටියක් වෙන අධ්‍යාපනය. මොකද අපිට අද තියෙනවා මේ බ්‍රේන් ඩ්‍රේන් එක. මම අහගෙන හිටියේ අද උදේ විපක්ෂ නායකතුමා කතා කරනවා මේක ගැන කිසිම යෝජනාවක් ගෙනත් නැහැ කියලා. මේකට ගෙනත් තියෙන යෝජනාව තමයි ජනාධිපතිතුමා මේ අධ්‍යාපනයට වෙන් කරලා තියෙන මුදල සහ පළාත් සභා මට්ටමින් රාජ්‍ය නොවන යුනිවර්සිටීස් විශ්වවිද්‍යාල ටික ආරම්භ කරන්න. ඒ තමයි රටේ ජනතාව මේ රටේ දරු පරපුර ඊළඟට බිහි වෙන මේ රටේ දරු පරපුරට මේ අපිට අද තියෙන මේ බ්‍රේන් ඩ්‍රේන් එක මේ බුද්ධිගන්නේ මේක බ්‍රේන් ගේන් එකක් කරන්න. මොකද මේ රටේ මේ ඉන්න දරුවෝ උගත්කමින් තමන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කරගත්තට පස්සේ මේ රට තුල ඒ ඉදිරි ගමන අපිට මේ ජනාධිපතිතුමා ඇතුළු අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙන මේ හීනය මේ රට සංවර්ධිත රටක් බවට පත් කරන්න මේ බලාපොරොත්තු වෙන මේ හීනය සබෑ කරගත හැකි. ඉතින් මම කියන්න ඕනේ ඒ වගේම තමයි මේ ජනාධිපතිතුමා මෙවර මේ අයවැයෙන් කියලා තියෙන දීලා තියෙනවා නිවාස 50,000ක් කොළඹවට නිවාස 50,000ක් පූර්ණ අයිතිය ලබා දෙන්න. මම දැක්කා ඒක විවේචනය කර කර ඉන්නවා. ඔව් විවේචනය කරන්න ඕනේ මම හිතන විදිහට. මොකද බයයි ඊළඟ ඡන්දයට මේක ඔය විවේචනය කරන අයට සමහර විට මේක ඊළඟ ඡන්දයට බලපාන්න පුළුවන් කියන තැන තමයි මේ විපක්ෂයේ ගොඩක් අය ඉන්නේ. මේ කොළඹ විශේෂයෙන්ම ඡන්දය ඉල්ලන්න බලාපොරොත්තු වෙන අය. මම හිතන්නේ ගරු ජනාධිපතිතුමා ඡන්දයක් බලාපොරොත්තුෙන් මේක ගෙනාවා කියලා. මොකද මේක විය යුතුව තිබ්බ දෙයක් අවුරුදු ගණනාවකට පෙර ඉඳලම විය යුතුව තිබ්බ දෙයක්. ඉතින් එතුමා මේක මේ ගමන් මේ පාර මේ අයවැයෙන් යෝජනා කරලා තියෙන මේක කරන්න ඕන හින්දයි. ඒ වගේම තමයි කියනවා ඍණ ආර්ථිකයක මේ වගේ කඩාවැටෙන ආර්ථිකයක් තියෙද්දි කොහොමද මෙතුමා මෙච්චර දේවල් දෙන්නේ රටේ ජනතාවට? එහෙනම් නොදී ඉන්නද? මට මතකයි 2019 අපේ ගරු විපක්ෂනායකතුමා ජනාධිපතිවරණයේ ඉල්ලන වෙලාවේ මමත් එතුමාට සහයෝගයෙන් වැඩ කරා. එතුමා හැමතැනම ගියේ කියාගෙන මාසෙකට මම 20,000ක් දෙනවා කිව්වා මේ රටේ ජනතාවට සෑම ගෙදරකටම. මම අහන්න කැමති එතුමාට 20,000 අච්චු ගහලාද දෙන්න හැදුවේ? එහෙම නැත්නම් තමන්ගේ ගෙදරින් ගෙනල්ලා දෙන්න හැදුවද මේ 20,000 හැමෝටම? එහෙම දෙන්න බෑ. ඒක දෙන්න පුළුවන් රටේ ජනතාවගේ සල්ලිම තමයි රටේ ජනතාවට නැවත ලැබෙන්නේ. මේ බදු ගහනවා කියන්නේ රටේ ජනතාවගෙන් බදු ගන්නවා කියන්නේ මේ සියලුම භාණ්ඩ වලට බදු දානවා කියන්නේ ආණ්ඩුවක් රජයක් දුවන්නේ බදු වලින්. මේ සියලුම සහන දෙන්න පුළුවන් රටේ ජනතාවට බදු වලින්. රටේ ජනතාව අපි මේ සියලු දෙනා ගෙවන බදු එහලයි අපි පිළිගත යුතුයි. මේ බදු වැඩි, මේ බදු මේක දාලා තියෙන බදු වැඩි, ඔව් අපි පිළිගන්න ඕන ඒක. නමුත් මේ රට පමණක් නෙමේ, මට පෙර කතා කරපු ගාමිණී ලොකුගේ අපේ ගරු මැතිතුමා කිව්වා වගේ ලෝකේ සෑම රටකම මේ බදු ක්‍රමය තියෙනවා. හැබැයි අවාසනාවකට මම හිතන්නේ ලංකාවේ මේ බදු ගහන්න මේ බදු ගන්න මං දැන් ඊයේ අපිට කෝපයකට කැඳෙව්වා ඉන්කම් ටැක්ස් ඉන්ලන්ඩ් රෙවෙනියු එක. අපි බලනකොට ට්‍රිලියන් එකක් අපි බදු අය කරගෙන නෑ රටේ. මේක VAT වලින්, මේක කපහරපු බදු තියෙනවා, මේක ගෙවිය යුතු බදු තියෙනවා, මේවට නඩු දාලා තියෙනවා බදු නොගෙව ඒ ලූප් හෝල් සොයාගෙන එතනින් පනින්න මේ ව්‍යාපාරික ප්‍රජාව. මේ වගේ සමහර තැන් තියෙනවා මේ ලූප් හෝල් වලින් එළියට එන. එතකොට මේ බදු අය කරගෙනත් නැහැ. ඒක ඇත්තටම මම දකින්නේ රජයේ නිලධාරීන්ගේ වගකීමක්. ඒ වගකීම ඉෂ්ට විය යුතුයි. රජයක් දුවන්න නම් රාජ්‍ය නිලධාරීන් ශක්තිමත් වෙන්න ඕන. මේ යාන්ත්‍රණය ශක්තිමත් විය යුතුයි. ඒ හින්දා තමයි ගරු ජනාධිපතිතුමා තීරණය කරේ රාජ්‍ය නිලධාරීන්ට මේ 1.3 මිලියන් මේ 113කට එහා රාජ්‍ය නිලධාරීන්ට ඇත්තටම තමන් කරන සේවයට ඇගෙයීමක් කරන්න ඕනේ. අද මේ තියෙන බඩු මිලවල හැටියට ඒගොල්ලන්ට පඩියක් වැඩි කිය යුතුයි කියලා. මොකද අපි සියලු දෙනා මේක ගැන කතා කරලා තියෙනවා පඩි මදි බඩු මිල වැඩි කියන එක. ඒක අපි සියලු දෙනාම පිළිගන්න ඕන දෙයක්. හැබැයි මේක මේ ලංකාවට පමණක් ආවේනික වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. මුළු රටක්ම කොවිඩ් වසංගතයෙන් දුක් විඳින වෙලාවේ සෑම රටක්ම ඇමරිකාව වගේ රටවල් පවා අනෙම්ප්ලොයිමන්ට් ඉහළ ගියා. ඒ රටේ 5%කට එහා ඉහළ ගිහින් තියෙනවා ඒ රටේ. නමුත් අද ඒගොල්ලෝ ඒක සමනය කරගෙන තැනකට ඇවිත් තියෙනවා. මේ රට ගිය අවුරුද්ද වෙනකොට පෝලිං ටික මේ ඍණ ආර්ථිකයක් එක්ක කඩා වැටුණු රටක් බාරගන්න හිටියේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. එතුමාගේ ගේ ගිනි ගනිද්දි, එතුමාගේ ගේ ගෙට ගිනි තියද්දි hina වෙවි දැන්වත් යන්න කියන වචනත් අපිට ඇහුණා. හිටගෙන ගේ ගිනි ගන්න ගෙයක් දිහා බලාගෙන කියනවා දැන්වත් යන්න. අන්න එදා එතුමා ගියා නම් අද අපි සියලු දෙනාම මේ රට කොහෙද කියලා හිතා ගන්න බැරි තැනක ඉන්නවා. මොකද මේක බාර ගන්න කවුරුවත් හිටියේ නැහැ. ඔය අද විවේචනය කරන අය පැනලා දිව්වා ඒ වෙලාවේ. කතන්දර ලිව්වා. කන්ඩිෂන්ස් දැම්මා. මේ ඔක්කොම රට මේ වගේ මේ ගිලෙන නැව ගිලෙද්දි මීය වගේ එළියට පැන්නා. අයින් වුණා. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒක කළේ නැහැ. එතුමා මේ අභියෝගය බාරගත්තා. මේ වැටෙන රට එතුමා බාරගත්තා. අන්න ඒකවත් අපි සියලු දෙනාම අගය කළ යුතුයි. අඩුම ගාන ඒක අගය කරන්න බාරගත්ත කියන එක. රෝමයේ එක රැකින් හැදුනේ නැහැ. ඒකට විශාල කැපවීමක් ඒ රටේ මිනිස්සු කළා. රෝමය එක රැයින් හැදුනේ නැහැ. ට්‍රාන්සිෂන්ස් කියන ඒවා එක දවසින් හදන්න බෑ. එක දවසින් හැදෙන්නේ නැහැ. අපි දැක්ක පහුගිය කාලේ කාබනික පොහොර ගෙනල්ලා ට්‍රාන්සිෂන් එකක් පැය 24න් කරන්න හැදුවට රට මොකද්ද උනේ කියලා. ගොවියෝ අසරණ වුණා, අනාථ වුණා. ඒ වගේ දේවල් කරන්න බෑ එක රැකින්. මේවා සිස්ටමැටිකලි කාලයක් තුල කළ යුතු දේවල්. නමුත් අපි පුරුදු වෙලා තියෙනවා දේශපාලඥයෝ වශයෙන් මේ පාර්ලිමේන්තුව තුල අපි කරගෙන තියෙන මඩ ගහගෙන ප්‍රහාර එල්ල කරගෙන විවේචනය කරගෙන මේ ඉදිරියේ අවුරුදු 70 ගාණක් ඇවිල්ලා තියෙන්නේ අපි ඒවා කරගෙන. කිසි කෙනෙක් මම දන්නේ අපි දේශපාලඥයෝම ඇත්තටම මේ වකීම ගන්න ඕනේ. මොකද මෙතන තමයි මේ උත්තරීතර පාර්ලිමේන්තුව තමයි මේ රටේ මූල්‍යමය සියලුම වගකීම් දරන්නේ. මේවයි නීති රීති ගේන්නේ. මේවට තීන්දුව තීරණ ගන්න අපි. එහෙනම් අපේ වගකීමක් මේ රට ගොඩදාගන්න ක්‍රමයක් හදන එක. මේ අද මේ ගෙනත් තියෙන අයවැය ඍණ ආර්ථිකයක් තුල වුණත් ඇත්ත. අපේ රට ආර්ථික වශයෙන් විශාල ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා තිනවා. නමුත් ඒ මුහුණ දුන්නත් ගරු ජනාධිපතිතුමා
මේ
මුදල් අමාත්‍යතුමා කරලා තියෙන්නේ අඩුම ගානේ එතුමාට දිය හැකි සහන ටික මේ රටේ ජනතාවට දෙන්න. ඒක කරලා තියෙනවා. ඔව්. අපි දන්නවා සවුත් කොරියාවේ මිනිස්සු සවුත් කොරියාව වැටිච්ච වෙලාවේ මොකද්ද? තමන්ගේ තිබ්බ රත්තරන් බඩු පවා ගෙනල්ලා ඒ රටේ නායකයාට දීලා කිව්වා මේ රට හදන්න. මේ රට ගොඩ දාන්න කියලා. ඒ මිනිස්සු ඒ තරම් කැපවීම කළා. නමුත් ඒ නායකයන්ගේ තිබ්බ හොඳකමටත් නැවත ඒ මිනිසුන්ට රටේ ජනතාවටත් ඒ හා සමානව සහනය ලබා දීලාද සවුත් කොරියාව දුවන්නේ? වැඩිය නෙමෙයි, කම්පනීස් පහකින් දුවන රටක්. විශාල ව්‍යාපාර පහකින් තමයි ඒක රට දුවන්නේ අදටත් ඒ ඉකොනොමි එක. අනිත් එක තමයි ගරු ජනාධිපතිතුමා කතා කරා ගිග් ඉකොනොමි එකක් ගැන. ගිග් ඉකොනොමි එකක් කියන එක අත්‍යවශ්‍ය දෙයක් රටකට. ලෝකේ රටවල් 10ක් ඇමරිකාව එක්සත් ජනතා යුනයිටඩ් කිංඩම් එක, බ්‍රසීලේ, රෂ්‍යා, යුක්‍රේන්, ඉන්දියා, පකිස්තාන් මේ වගේ රටවල්, සර්බියා, මේ සියලුම රටවල් USA වල විතරක් ගිග් ඉකොනොමි එකෙන් $1 trillion a year අවුරුද්දට $1 trillion හම්බ කරනවා රෙවනියු එකෙන්. ඒ රටට එන ආදායම ගිග් ඉකොනොමි එක කියන එක
විශේෂයෙන්ම
අත්‍යවශ්‍ය වෙන්නේ රටේ 52ක කාන්තාව ඉන්න රටක අපි වගේ මේ ගිග් ඉකොනොමි එක අවශ්‍යයි. මොකද මේක ඇවිල්ලා ෆ්‍රීලාන්ස් වර්කින්. මේගොල්ලෝ කරන්නේ ෆ්‍රීලාන්ස් වැඩ. ගිග් ඉකොනොමි කියන්නේ ඒකයි. ඒ හින්දා මේක තමන්ට අවශ්‍ය වෙලාවේ තමන්ට කැමති තැනක ඉඳලා තමන්ගේ දරුවන්ව බලාගෙන විශේෂයෙන්ම කාන්තාවන්ට අත්‍යවශ්‍ය වෙන දෙයක්. ඒක හින්දා මේක අනිවාර්යයෙන්ම ලංකාවට ඉන්ට්‍රඩියුස් විය යුතුයි. මේක අපි හඳුන්වා දීලා මේක ප්‍රොමෝට් කරන්න ඕන ලංකාව තුල. විශේෂයෙන්ම මේ කාන්තාවන්ට මම කියන්නේ මොකද තමන්ට ගෙදර දොරේ ඉඳගෙන කරන්න පුළුවන් රැකියාවල් තියෙන්නේ මේකේ ගිග් ඉකොනොමි එක තුල. ඉතින් ඒක හින්දා මම කියන්න කැමති මේ රට තවදුරටත් මේ වගේ දුක් විඳින ජනතාවක් මේ වගේ විවේචනය කර කර පාර්ලිමේන්තුවේ රණ්ඩු වෙන පාර්ලිමේන්තු
මන්ත්‍රීවරුන්ට
මේක කළා. ජනාධිපතිතුමා කියනවා වගේ මේ අපි යන්නේ එක නැවක. මේ නැව එතුමා කැප්ටන් වෙන්න පුළුවන්. අපි සියලු දෙනාම මේ රටේ ජනතාව 22 මිලියන මේ රටේ ඉන්න පැසෙන්ජර්ස්ලා අපි ඇතුළුව මේ නැව ගිලුනොත් ගිලෙන්නේ එතුමා විතරක් නෙමෙයි. මේ නැව ගිලුනොත් ගිලෙන්නේ අපි සියලු දෙනාම මේ පාර්ලිමේන්තුව 225 ඇතුළුව මේ රටේ 22 මිලියන 22 ජනතාවක්. ඒ හින්දා මම කියන්න කැමති මේ විපක්ෂයේ ඉන්න සියලු දෙනාගෙන්ම මම ඉල්ලන්න කැමති මේ අයවැයට විවේචනයේ හැරද පැත්තක දාලා මේ රට ගොඩ ගන්න ක්‍රමවේදයක් ඕගලන්ට තියෙන මේ යෝජනත් ජනාධිපතිතුමාට දීලා මේ රට ගොඩ අරගෙන ඉමු. අපි දේශපාලනය කරමු. නමුත් මේ රට
සහ ජනතාව
ගොඩ ගමු. එච්චරයි මට අද දැනට මේ කාලයත් එක්ක කියන්න ලැබෙන්නේ. එහින්දා ඔබතුමාට මේ අවස්ථාව ලබා දීමට බොහොම ස්තුතියි.
Thank you. Honorable Professor Channa Jayasumana, you have 13 minutes.
බොහොම ස්තුතියි නියෝජකාරක සභා සභාපතිනි. රට ආර්ථික වශයෙන් දුෂ්කර අවධියක් පසු කරමින් පවතින එක අප හැම කෙනෙක්ම දන්නවා. එවන් අවස්ථාවක ගිය අවුරුද්දේ අතිකරු ජනාධිපතිතුමා අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේදී මේ වගේම විවාදී මම පැවසුවා රටේ තියෙන තත්ත්ව හැටියට අයවැය යෝජනාවලියක් ඉදිරිපත් කිරීමම ජයග්‍රහණයක් කියලා. උට හැබැයි ඒ අයවැය යෝජනාවලියේදී ඉදිරිපත් කරපු කරුණු කාරණා බහුතරයක් ඉෂ්ටසිද්ධ කරගන්න පුළුවන්කම ලැබුණේ නැහැ පහුගිය වසරක කාලය තුල. එතකොට දැන් මෙවර අයවැය ඉදිරිපත් කිරීමේදී එක් ප්‍රමුඛ කාරණයක් ඉස්මතු කිරීම සඳහා ලබා දීම සඳහා තමයි අවධානය යොමු කරලා තියෙන්නේ කියලා අපිට පේනවා. ඒ තමයි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් 10,000කින් ලබන අප්‍රේල් මාසයේ සිට උන්ට වැටුප් වැඩි කිරීමක් ලැබෙනවා. එතකොට මේ අයවැය කතාවෙදිම ඉදිරිපත් වුණා රාජ්‍ය සේවකයන් මිලියන 1.3ක් ඉන්නවා කියලා. එතකොට මිලියන 1.3කට රුපියල් 10,000 ගන්න දෙන්න රුපියල් මිලියන 13,000ක් එහෙම නැත්නම් බිලියන 13ක් මාසෙකට වැය කරන්න ඕන. වාර්ෂිකව ගත්තොත් බිලියන 156ක් වැය කරන්න ඕන. එතකොට ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අයවැය කතාවේ සඳහන් වෙනවා සෑම මාසයකම රාජ්‍යාංශයේ වැටුප් ගෙවීමට රුපියල් බිලියන 93ක් වැය වෙනවා කියලා. එතකොට ඒක තව 13ක් එකතුනොත් එහෙම 106ක් බවට පත් වෙනවා. ඒ වගේම එතුමා කියනවා අස්වැසුම ඖෂධ විශ්‍රාමාදී සුභසාධනය වෙනුවෙන් මාසකට රුපියල් බිලියන 30ක් වැය වෙනවා. ඒ සමගම රුපියල් බිලියන 220ක් ණය පොලී ගෙවීමට වැය වෙනවා. මේ කාරණාවල පමණක් වෙන මාසික රාජ්‍ය වේදිකා රුපියල් බිලියන 386ක්. හැබැයි අපිට ආදායම හැටියට ලැබිලා තියෙන්නේ බිලියන පළමු 2023 පළමු මාස 9 තුල අපේ මාසික බදු ආදායම රුපියල් බිලියන 215යි රුපියල් බිලියන 168ක් හිඟයි කියලා. එතකොට ඒ හිඟ මුදල ලබා ගැනීම සඳහා ഇതുමය ඉදිරිපත් කරනවා. මෙන්න මෙහෙමයි සාමාන්‍ය වශයෙන් අවස්ථාව ලැබෙන්නේ. විදේශ ණය ලබා ගන්නෝ ලංකාවේ බැංකු වලින් අයිරා ලබා ගන්නෝ මේ ක්‍රම දෙකෙන් හිඟ මුදල් පියවා ගැනීමට බැරුව විට මුදල් අච්චුදහනවා කියලා. ඊළඟ ඡේදයේදී කියනවා විදේශ ණය ලබා ගැනීමටත් බැංකු අයිරා ලබා ගැනීමටත් ඒ වගේම මුදල් අච්චු ගැසීමටත් බාධාවක් තියෙනවා. ඒක නිසා රාජ්‍ය ආදායම දළදේශීය නිෂ්පාදනයේ 10% සිට 15% දක්වා ඉහළ නංවා ගත යුතුයි කියලා. රාජ්‍ය ආදායම දළදේශීය නිෂ්පාදනයෙන් 10% සිට 15% දක්වා ඉහළ නංවා ගන්නා ක්‍රමවේදය කුමක්ද කියන එක කිසිම තැනක නිශ්චිත ආකාරයට පැහැදිලි වෙන්නේ නැහැ. බදු ආදායම වැඩි කර ගැනීම නම් 2023 ගත්තොත් බිලියන 3130ක් අපේක්ෂිත බදු ආයමෙන් ලැබිලා තියෙන 2600 කියන්නේ 20% ප්‍රමාණයක්. වැට් ආදායම බිලියන 908ක් අපේක්ෂා කරලා තියෙනවා. 680 ලැබිලා තියෙන ඒත් 20% පමණ අඩුවක් තියෙනවා. එතකොට ප්‍රධානම කාරණය මම හිතන්නේ මේ අයවැය ලේඛනයේ සඳහන් වෙන රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම හැරෙන්න අනෙකුත් නව යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ආර්ථික ශක්තියක් මේ මොහොතේ අපේ රටට තියෙනවා කියලා. හැබැයි නිශ්චිත වශයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ නම් වැටුප් වැඩි කරන්නම වෙනවා. දැන් මේක පොරොන්දුවක් යම් ආකාරයකට ගත්තොත් එහෙම. ඒ කාරණේ කවුරු බලේ හිටියත් දැන් මේක ඉෂ්ටසිද්ධ කරන්න ඕන. හැබැයි මේ මුදල් ලබා ගන්නේ කොහොමද කියන එක මං හිතන්නේ පැහැදිලි කළ යුතුයි. ගරු මුදල් රාජ්‍ය අමාත්‍යතුමත් අපේ දිස්ත්‍රික් සහෝදර මන්ත්‍රීමා ඉන්න නිසා මම දැනගන්න කැමතියි. ඊයේ මේ ගරු සභාවේදී ඉදිරිපත් වුණා ශාස්ත්‍රීය විශ්වවිද්‍යාල මැතිතුමනි ඉන්ධන සඳහා ඩීසල් සහ පෙට්‍රල් සඳහාත් වැට් බද්ද පැනවෙනවා කියලා ලබන අවුරුද්දේ මුලින් ඉඳන් කියවුණා. ඒක එහෙමද කියලා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ලබන අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා ඉඳන් ඩීසල් සහ පෙට්‍රල් වලට 18%ක වැට් බද්ද පැනවෙනවාද කියලා. ඔබතුමාට දැම්ම උත්තරයක් දෙන්න පුළුවන් ද ඒකට? ඔව් මම උපකල්පනය කරනවා එහෙමනම් ඒක එහෙම වෙන්නේ නැති කියලා. ඒ අනුව ලබන අවුරුද්දේ ජනවාරි 1 ඉඳන් ඩීසල් ලීටරයක් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 420කට පමණ ආසන්න මිලකට ඉහළයි කියලා අපිට අපේක්ෂා කරන්න පුළුවන්. එහෙම නොවෙනවා නම් මං හිතන්නේ රාජ්‍යමතුමා ගැන පැහැදිලි කිරීමක් කරයි තුමා මේ සභාවේ නිසා. එතකොට මෙන්න මේ ආදායම උත්පාදනය කරන්නේ කොහොමද කියන එක තමයි ප්‍රධානම කාරණය මේකෙදි මේ අයවැය ලේඛනයේදී නිශ්චිත වශයෙන් සඳහන් නොවෙන. අනෙකුත් වෙන්වෙන් වශයෙන් සඳහන් වෙන අලුත් යෝජනා සම්බන්ධයෙන් කාරක සභා අවස්ථාවේදී අපිට කතාබහ කරන්න පුළුවන් වුණත් විශේෂ කාරණා කිහිපයක් මම අවධානයට යොමු කරන්න කැමතියි. විශේෂයෙන්ම මම සම්බන්ධවල හිටිය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සම්බන්ධයෙන් සඳහන් වෙච්ච කාරණා කිහිපයකුත් නව වෛද්‍ය පීඨ කිහිපයක් පිහිටවීම සඳහා අලුතෙන් ආරම්භ කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි මේ වෙනකොට රාජ්‍යංශයේ වෛද්‍ය පීඨ හැටියට ක්‍රියාත්මක වෙන රජරට, නැගෙනහිර, ඒ වගේම වයඹ සහ සබරගමු වෛද්‍ය පීඨ පවත්වා ගැනීමේ තාම දැඩි අසීරුතාවකට පත් වෙලා තියෙනවා. ඒ මොකද ආචාර හිඟේ නිසා. වෛද්‍ය පීඨ සඳහා අඩිමුඩි ආචාර්යවරු නිර්මාණය කරන්න බෑ. මේ වෙනකොටත් සමහර වෛද්‍ය පීඨ පවත්වා ගැනීමේම ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. එවන් තත්ත්වයක් තුළ ගිය අවුරුද්දේ ඌව විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව නව වෛද්‍ය පීඨයක් ආරම්භ කරන්න යෝජනා කරලා ඒ කටයුතු ඉදිරියට ආවා. වෛද්‍ය පීඨ ආරම්භ කිරීම කිසිසේත්ම වැරද්දක් නෙමෙයි. ඒ කළ යුතුයි. හැබැයි ඒ සඳහා අවශ්‍ය වෙන මූල්‍ය ප්‍රතිපාදන විශේෂයෙන්ම මහාචාර්ය ඒකක ඉදිරි කිරීම සඳහා ඒවායේ යන්ත්‍ර සූත්‍ර වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා අතිවිශාල ධනස්කන්ධයක් වැය වෙනවා. මේ කිසිම වෙලාවක ඒ මුදල ලබා දෙනවද කොහොමද ලබා දෙන්නේ කියන එක පැහැදිලි නැහැ. මේ වෙනකොටත් සබරගමු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒකකයේ ආරම්භ කරගන්න බැරුව දැඩි ප්‍රශ්නයකට උද්ගත වෙලා තියෙනවා. ලබන අවුරුද්දේ ওই ප්‍රශ්නේ ওই විදිහටම ඌව විශ්වවිද්‍යාලයටත් පැමිණෙනවා. ඒකට තවත් වෛද්‍ය පීඨ කීපයක් පටන් ගත්තොත් රාජ්‍යංශයේ මූලික වෙලා ඒවායේ විශේෂයෙන්ම දෙවනි අවුරුද්ද වෙනකොට සායනික පුහුණුව සඳහා ශිෂ්‍යයෝ යන්න ඕන. එතකොට ඒ මහාචාර්ය ඒකක පටන් ගන්න බැරිව දැඩි අර්බුදයක් රට තුළ, රටේ උසස් අධ්‍යාපන ශිෂ්‍යය තුළ පැන නගින්න පුළුවන්. ඉතින් ඒ ගැන මම හිතනවා විශේෂ වශයෙන් අවධානයක් යොමු කළ යුතුමයි කියලා. ඒ වගේම පෞද්ගලික අංශය සඳහා වෛද්‍ය පීඨ සහ අනෙකුත් විශ්වවිද්‍යාල බිහි කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා මේ අයවැයේ යෝජනාවලියක් ඉදිරිපත් වෙලා තිබුණා. එවන් තත්ත්වයක් තුළ විදේශ සඳහා ශිෂ්‍යත්ව නොවන හේතුන් මත උසස් අධ්‍යාපනය ලැබීමට, උපාධි ලබා ගැනීමට යන සිසු සිසුන් අධෛර්යමත් කරන්න යම්කිසි ක්‍රියාවලියක් මං හිතන්නේ ඉදිරිපත් වෙන්න ඕන. අපේ මූලික අපේක්ෂා වෙන්න ඕන මේ වගේ වෙලාවක ආර්ථික අර්බුදයට ලක් වෙලා තියෙන වෙලාවේ අධ්‍යාපනය හරහා රටෙන් එළියට ඇදී යන ඩොලර් ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා. ඉතින් ඒ සඳහාත් මම හිතනවා ඉදිරියේදී යම් කිසි අටයුත්තක් නිශ්චිත ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. එහෙම නැත්නම් රට තුළ පෞද්ගලික අධ්‍යාපනය ප්‍රවර්ධනය කරා කියලා අපට රටෙන් එළියට ඇදී යන ඩොලර් ප්‍රමාණය රැක ගැනීම සඳහා හැකි වෙන්නේ නැහැ. ඒ සඳහා නිශ්චිත නීති රීති ගෙනා යුතුයි. ඒ වගේම තමයි මේ ඩිජිටල් කරණය පිළිබඳව සඳහන් වුණා, ගිය අවුරුද්දේ ඇවිත් සඳහන් වුණා, මේ අවුරුද්දේ ඇවිත් සඳහන් වුණා. ගොඩක් අය මේ සිස්ටම් චේන්ජ් එක කියලා කියන්නේ බටහිර රටකට, එහෙම නැත්නම් චීනයට, ජපානයට ගියාම මේ රටවල පිළිවෙලක් තියෙනවා. හැම දෙයක්ම ක්‍රමානුකූලයි, නිසි වෙලාවට කරගන්න පුළුවන්. ඒක තමයි ගොඩක් අය මේ සිස්ටම් එකේ චේන්ජ් එක කියලා දකින්නේ. අපේ රටේ සිස්ටම් එක චේන්ජ් කර ගැනීම සඳහා, ඔය කියන සිස්ටම් එක චේන්ජ් කර ගැනීම සඳහා තියෙන ප්‍රධානම බාධකය තමයි ඩිජිටල් කරන්නේ අර්ධ වශයෙන් අපේ රටේ සිදුවලා තියෙන්නේ. ඩිජිටල් කරන්නේ ලංකාවේ පටන් ගත්ත දවස ඉඳන්ම විශේෂම රාජ්‍ය ආයතනවල ඩිජිටල් කරන්නේ කියලා කරලා තියෙන්නේ සම්පූර්ණ වංචාවක්, බොරුවක් කරලා තියෙන්නේ. මම අපේ සෞඛ්‍ය අමාත්‍යතුමත් ඉන්න නිසා එතුමත් මේ ගැන හොයා බැලීමක් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පද්ධතිය සම්පූර්ණ රුපියල් බිලියන ගණනාවක් විවිධ ආයතනවලට, විවිධ රෝහල්වලට වැය කරලා තියෙනවා පහුගිය අවුරුදු 15 තුල. හැබැයි අදටත් ඒකෙන් අපිට කිසිම ආකාරයකට දත්තයක් හරියට නිශ්චිතව ලබා ගන්න බැහැ. ඒ தත්වයම තමයි අනෙකුත් රාජ්‍ය ආයතන ගණනාවකත් තියෙන්නේ. ඒ නිසා ඩිජිටල් කරණය සහ ඒහා බැඳුණු දූෂණ වංචා අවම කිරීම සඳහා, දත්තවල ආරක්ෂණය සඳහා අපත් යෝජනා ඉදිරිපත් කළා. ගිය අවුරුද්දේ ආයවැයිනුත් යෝජනාවක් ඉදිරිපත් වුණා. අතිගරු ජනාධිපතිතුමා ගිය අවුරුද්දේදී කිව්වා අප විසින් ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කරනට ඩිජිටල් කරණය අහිතකර බලපෑමෙන් අපේ පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා පෞද්ගලික දත්ත සැපයීම නියාමනය කිරීම අවශ්‍යතාවක් පවතිනවා. ඒක නිසා දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටවනවා කියලා. හැබැයි මම දන්නේ නැහැ එහෙම අධිකාරියක් පිහිටුණාද කියලා. ඒ හා සමානම යෝජනාවක් මෙවරත් වෙනත් මුහුණුවරකින් ඉදිරිපත් වෙලා තියෙනවා. කෙසේ නමුත් රාජ්‍ය අංශයේ ඵලදායීතාව, කාර්යක්ෂමතාව වැඩි කිරීමට නම් පහුගිය අවුරුදු 15 තුළ ඩිජිටල් කරණය නමින් ක්‍රියාත්මක වුණු ප්‍රධාන සමාගම් 3-4ක් තමයි මේ ඩිජිටල් කරණයත් එක්ක බැඳිලා තියෙන්නේ. ඔවුන් කරලා තියෙන්නේ මොකක්ද කියන එක පිළිබඳ නිසි විගණනයක්, විශ්ලේෂණයක් කරලා තමයි මෙතනින් එහාට අඩිය තියන්න ඕන කියලා මම හිතන්නේ. විශේෂයෙන්ම ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ තමයි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. රුපියල් බිලියන ගණන් මේ සඳහා වැය කරලා තියෙනවා. හැබැයි ඒකෙන් ලැබිලා තියෙන ප්‍රයෝජනේ ඉතාම අවමයි. ගොඩක් වෙලාවට ඩිජිටල් පද්ධතිය එක අතකින් තියාගෙන මැනුවලි අතින් තව විදිහකට අනිත් පැත්තෙන් වැඩ කරනවා. ඒක නිසා ඒක අන්තිමට මිනිස්සු එළියට දකින්නේ මේ රටේ කිසිම ක්‍රමානුකූල බවක් නැහැ, පිළිවෙලක් නැහැ කියලා. ඉතින් ඒ ගැන මම හිතනවා අවධානය යොමු කරන්න ඕන. ඒත් එක්කම ඉඩම් පිළිබඳ ඉතාම විශේෂ කාරණයක් මේ ආයවේදී සඳහන් වුණා. මහවැලි A B කලාප දෙකද ඇතුළත්ව ඉඩම් අක්කර 103ක් පෞද්ගලික අංශයට ලබා දීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. මහවැලි A කලාපය කියලා කියන්නේ මහවැලි 5 ඩෙල්ටාව. මහවැලි B කලාපය කියන්නේ මාදුරුවේ දකුණු යුරාසික ප්‍රදේශයේ, මේ රටේ ඉතාම භූමි ප්‍රදේශයේ, ජනවාර්ගික අතින් බැලුවත්, ඒ වගේම භූමි අතින් බැලුවත් ඉතාම සංවේදී ප්‍රදේශයක්. අක්කර 103ක් කියන්නේ ඉතාම දැවන්ත භූමි විභාගයක්. මහවැලි A සහ B කලාපවල ඉඩම් කාටද ලබා දෙන්නේ, මොන නිර්ණායක මතද කියන එක පිළිබඳ මම හිතනවා කාර්ක සභාව අවස්ථාවේදී ඉඩම් අමාත්‍යතුමා ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරයි. ඒ ගැන අපි ඉතාම සංවේදී. මොකද මේ රටේ ඒකීය භාවයේ, භෞමික අඛණ්ඩතාවයේ රැකගැනීමේදී මහවැලි A සහ B කලාප ඇති කරපු දවසේ ඉඳන් ඉතාම සුවිශේෂී කාර්යභාරයක් කරපු ප්‍රදේශ. ඉතින් ඒ ප්‍රදේශ විදේශික ආයෝජකයන්ට දෙනවද, එක් පුද්ගලයන්ට දෙනවද, අක්කර දසදහස් ගණන් ලක්ෂ ගණන් කියන කාරණේ මම හිතන්නේ පැහැදිලි කරන්න ඕන. ඒ වගේම පහුගිය අවුරුදු 10ක කාලය ගත්තොත් මේ රටේ පොදු ජනතාවට, සාමාන්‍ය ජනතාවට ප්‍රතිලාභත් වුණු ඍජු වැඩසටහන් දෙකක් ඉතරයි මේ රටේ ක්‍රියාත්මක වෙලා තියෙන සමස්ත හැටියට ගත්තොත්. එකක් තමයි ආචාර්ය හර්ෂද සිල්වා
මැතිතුමා
මූලික වෙලා සුවසැරිය ව්‍යාපෘතිය දියත් කරා මේ පෞද්ගලික ගිලන් රථ සේවය. ඒ වගේම වියලි කලාපීය ජනතාවට පානීය ජලය ලබා දීම සඳහා ආරෝ එහෙම නැත්නම් ප්‍රතිආශ්‍රිත ජල ව්‍යාපෘති දියත් වුණා. නාවික හමුදාවේ මැදිහත් වීමෙන් මේ වෙනකොට මිලියන 10කට ආසන්න ප්‍රමාණයක් ජනතාව ප්‍රතිආශ්‍රිත ජලය ලබනවා. විශේෂයෙන් වකුගඩු රෝගය සහ නිදන්ගත රෝග අඩුවීම සඳහා පහුගිය අවුරුදු 10ක කාලය තුළ මූලික වශයෙන් හේතු වුණේ ඒ කාරණේ. හැබැයි මේ වෙනකොට ඒ ප්‍රතිආශ්‍රිත ජල ව්‍යාපෘති නඩත්තු කිරීම නාවික හමුදාව සම්පූර්ණයෙන්ම අතහැරලා තියෙනවා. මේකේ අහිතකර ප්‍රතිඵල ඉදිරි අවුරුදු කිහිපය තුළ අනිවාර්යයෙන්ම අපිට දක්නට ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳ කිසිදු අවධානයක් මේ අයවැය යෝජනාවලදී ඉදිරිපත් වෙලා නැහැ. ඒක නිසා මම ඉල්ලා සිටිනවා මේ පිළිබඳව කාර්ක සභාවස්ථාවේදීත් අපි සාකච්ඡා කරමු. මේ ව්‍යාපෘති දෙක සුවසරිය ගිලන් රථ සේවාවත් ඒ වගේම ප්‍රතිආශ්‍රිත ජල ව්‍යාපෘතියත් විශේෂම වියලි කලාපීය ප්‍රදේශවල මොන මොන අයවැය යෝජනා ඉදිරිපත් කරත් මොනව කතා කරත් පහළට බිම් මට්ටමට මේ රටේ සාමාන්‍ය ජනතාවට ප්‍රතිලාභත් වෙන්න පහුගිය අවුරුදු 10 තුළ ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වුණා නම් ඒ ව්‍යාපෘති දෙක ඉතරයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ප්‍රතිආශ්‍රිත ජල ව්‍යාපෘතිය අපි රජරට විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්ඩායමක් තවත් විශ්වවිද්‍යාල කීපයක විද්‍යුතුන් එක්ක මමත් මූලික වෙලා ඉදිරිපත් කරපු යෝජනාවක් රජයේ පිළි අරගෙන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආණ්ඩුවෙන් තමයි ඒ කටයුතු මූලික වශයෙන් ආරම්භ කරේ. හැබැයි අද ඒක සම්පූර්ණයෙන් අතහැරලා තියෙනවා. ඒක මං හිතනවා සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තොත් එහෙම දීර්ඝ කාලීනව මොකද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරපු පර්යේෂණයක ප්‍රතිඵලයලි දක්වලා තියෙනවා අන්තර්ජාතික සංග්‍රහවක. ඒකේ පැහැදිලි ලෙසම කියනවා වකුගඩු රෝගයේ අඩුවීම සඳහා මේ ජලය ලබා දීම හේතු වුණා කියලා. CKDU incidence increase in North Central Province from 2010 to 16 and continuously decrease.
Honourable member, please wind up.
One more minute. Decrease in CKDU incident was observed after more than 20% of the families received access to drinking water from RO plants. The incidence of CKDU affected North Central Province of Sri Lanka is decreasing probably due to provision of safe drinking water. මේ වතුර ලබා දීම නිසා වෙන්න ඕන මේ අඩුවීම වෙලා තියෙන්නේ කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ විද්‍යුතුන් පිරිසක් දායක වෙලා කරපු පර්යේෂණයකම පෙන්නලා තියෙනවා. මේවා සම්පූර්ණ නොසලකා හැරලා
තියෙනවා.
වැටෙමින් පවතිනවා. ඒක නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕන කියලා කරු සෞඛ්‍ය අමාත්‍යතුමත් ඒ වගේම මුදල් රාජ්‍ය අමාත්‍යතුමා අපේ දිස්ත්‍රික්ක අනුරාධපුර නියෝජනය කරන අමාත්‍යතුමත් ඉදිරිදිත් මම යෝජනා කරනවා ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියලා. බොහොම ස්තුතියි.
Thank you.